කප හැරීමේ යෝජනාව ගරු බන්දුල ගුණවාදන මැතිතුමා
තනායකතුමනි 2018 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේදී අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 102 210 238 240 හේ සිට 251 දක්වා 323 329 සහ 333 දරන වැයශීර්ෂයන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන ඊ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා ඇරිය යුතුයයි මම යෝජනා කරමි. ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් අපිට අද අයවැලේකන අවසන් දිනේදී මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් විපක්ෂයටත් ස්තුතිය පළ කරමින් අපේ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේලා වැදගත්ම ලේඛනයේ අවසන් වෙන අද දිනේදී මේ ඇති වෙලා තිබෙන රාජ්‍ය මූල්‍ය අර්බුදය සහ එයින් පැන නැගිය හැකි 2018 වර්ෂයේ ප්‍රතිඵලයේ පිළිබඳ කෙටි කරුණු දැක්වීමක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. කථානායකතුමනි මේ අයවැලේකනේ ගරු මංගල සමරවීර අමාත්‍යතුමාට සකස් කරන්නට සිද්ධ වුණේ එතුමාගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ යහපාලන රජයේ අවශ්‍යතා ප්‍රමුඛතා අනුව නෙවෙයි. ඒට හේතුව තමයි 2015 වර්ෂයේදී අපේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් හිටපු මුදල් අමාත්‍යවරයා සහ රජයේ විසින් නිර්මාණය කරගනු ලැබුවා. ගරු අග්‍රාමාත්‍යතුමා බැඳුම් කර කොමිසමට සාක්ෂි දෙන අවස්ථාවේදී එතුමා පැහැදිලිව ප්‍රකාශ කළ අපිට මේ මැතිවරණ ප්‍රතිඥා විශාල ප්‍රමාණයක් ඉෂ්ට කරන්නට යාම තුලින් විශාල මුදල් අවශ්‍යතා පිළිබඳ අර්බුදයක් හටගෙන තිබුණ බව මහින්ද රාජපක්ෂ රජයේ රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය ජීවනෝපාය සලසා ගැනීමේ අයිතිය ලබා දීලා රට නිදහස් කරගත්තට පස්සේ රටේ ආර්ථිකයේ සාර්ව ආර්ථික විචල්‍යයන් සියල්ල ඉතාම ඉහළ මට්ටමකට පත් වුණා කියන ටික තමයි ඕනෑම ආර්ථික විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම. රටේ නිමවුම වැඩි වුණා, ආදායම වැඩි වුණා, සේවා නියුක්තිය වැඩි වුණා, මිල මට්ටම අඩු වුණා, විරැකියාව අඩු වුණා, පොලි අනුපාතය අඩු වුණා, විදේශ වත්කම් වැඩි වුණා, විදේශ සංචිත ඉහළ ගිහිල්ලා මුදලේ අගේ ස්ථාවර මට්ටමකට පත් වුණා. රට අලුත් සංවර්ධන මාවතක ගමන් කරලා පහළ ආදායම් ලබන දිළිඳු රටක් ලෙස තිබුණ අපේ රට ජාත්‍යන්තර පිළිගැනීම තුල මැදි ආදායම් ලබන රටක් බවට පිම්මක් පැනීමේ ඓතිහාසික වාර්තාව ඒ යුගයේ ආර්ථික වාර්තාව ලෙස තිබුණා. ඒ නිසා තමුන්නාන්සේලාගේ රජය බාරගන්න විට උතුරු නැගෙනහිර දෙපළාතේ සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 1000යි සිංගප්පූරුව වගේ 18 ගුණයක් වර්ග කිලෝමීටර් 18800ක් උතුරු හා නැගෙනහිර පළාත් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ නැහැ. බෙදහැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වුණේ නැහැ. ප්‍රභාකරන් විසින් පැසිස්ට් තුවක්කුවේ පාලනයක් යටතේ තමයි මේ ප්‍රදේශය ආරංචි. ඒ නිසා රටේ නිෂ්පාදන ධාරිතාවයේ හැකිලිලා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වෙලා තිබුණ රටක යුද්ධේ නිම වුණාට පස්සේ මේ නිෂ්පාදන ධාරිතාවයේ පුළුල් වුණා. මුහුදු වෙරළෙන් 3-2 නිදහසේ මාළු අල්ලන්ට අවස්ථාව ලැබුණා. එතෙක් ඒ මුහුදු වෙරළෙන් 3-2 නිදහසේ මාළු අල්ලන්ට ඉඩකඩක් තිබුණේ නැහැ. රටේ බැංකුවක් තිබුණේ නැහැ. බදු අය කරගන්න යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. රටේ මේ මුදල් නෝට්ටුව පාවිච්චි වුණා මිසක් ඒ හැර කිසිම ආර්ථික ඵලදායි ක්‍රියාවලියකට අවුරුදු 30ක් උතුරු නැගෙනහිර නිසි ලෙස කාර්යක්ෂමව හා ඵලදායිව යොදා ගන්න බැරි වුණා. යුද්ධේ නිම වුණාට පස්සේ තමයි මේ නිෂ්පාදන ධාරිතාවයේ ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක නිෂ්පාදන හැකියා මායිම ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කර්ව් එක දකුණට විතැන්වීමේ කාර්යභාරයේ සිද්ධ වුණේ යුද්ධේ නිම වීමෙන්. ඒ නිසා තමයි රටේ නිමවුම වැඩි වුණේ, ආදායම වැඩි වුණේ, සේවා නියුක්තිය වැඩි වුණේ, විරේකියාව අඩු වුණේ, පොලි අනුපාත අඩු වුණේ, ආයෝජකයෝ ආවේ. මේ සියල්ල උනේ මේ රට සාමය උදා කිරීමෙන් යුද්ධය දිනා ගැනීමෙන් කියන එක අපි අකමැත්තෙන් වුණත් පිළිගන්න ඕනේ. ඒ නිසා තමුන්නාන්සේලා රජය බාර ගන්නකොට යුද්ධය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ලෝක ඛනිජ තෙල් අර්බුදයක් තිබුණා අපේ කාලේ. බැරල් එක 124ට ගිහිල්ලා දැන් ලෝකයේ ඉතාම වාසිදායක තෙල් මිල පිළිබඳ ප්‍රශ්නේ තමුන්නාසලට තිබුණේ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. ලෝකයේ දැවැන්තම ආහාර අර්බුදයක් තිබුණා. මුළු අවුරුදු 30කට පස්සේ මුළු ලෝකෙට කන්න නැති වුණා අපේ කාලේ. මේ කාලේ එවැනි ලෝක ආහාර අර්බුදයක් තිබුණේ නැහැ. එදා මියුචුවල් බැංක් බංකොලොත් වෙලා ලීමන් බ්‍රදර්ස් කඩාගෙන වැටිලා ඇමරිකාවේ බැංකු 480ක් වැහිලා කාඩ් කුට්ටම වගේ බැංකුවෙන් බැංකුව කඩා වැටිලා සේලාන් බැංකුව හෙල්ලුණා මිසක් එය වැටෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගත්ත මූල්‍ය අර්බුදයක් තමුන්නාසලට තිබුණේ නැහැ. ණය අර්බුදයක් තිබුණේ නැහැ. ජාතික ණය බරතාවය 100ට වඩා වැඩියෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් තිබුණ එක 71.3ට අඩු කරපු රටක් තමුන්නාසලට ලැබුණේ. ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් නැතුව ගත්ත රට වෛරය පදනම් කරගෙන මේ පලිගැනීම පදනම් කරගෙන සියලු ව්‍යාපෘති අවුරුද්දකට නතර කළා. පෝට් සිටි වේවා, උමා හොය වේවා, නෙළුම්කුළුණ වේවා, මම්මාවත් විදුලිය ජලබස්නා ජල ප්‍රවාහන ක්‍රම ආර්ථික යන්ත්‍රණය බ්‍රේක් ගැහුවා වගේ ඇන හිටවීමේ කාර්යභාරය කළා. ඒ වෙනකොට මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. අපි මේ මිලිපෙද්ද බඳ පාර්ලිමේන්තුවේ කියනකොට ඒ කාලේ මට මතකයි අපේ සභානායක ලක්ෂ්මන් ඇමතිතුමා කියනවා මට ගෙදර ගියාමත් මතක් වෙනවා මේ හැම වෙලෙම මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ කියලා මම මේ පාර්ලිමේන්තුවේ කියනවා ගෙදර ගියාමත් මතක් වෙනවා කියලා. ඔබතුමාට ඒ 2015දී එහෙම මතකයක් එන්න හේතු වුණේ ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි දිගටම කිව්වා මේක ඉතාම බරපතල ලෙස ලංකා ඉතිහාසයේ වෙච්ච මූල්‍ය ක්ෂේත්‍රයේ මුදුම්මල් කඩේ සිද්ධ වෙච්ච භයානකම අර්බුදය කියලා. මේ අර්බුදය නිසා විදේශ ආයෝජකයෝ රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා තිබුණ මුදල් එකවර ඇමරිකානු ඩොලර් බිලියන 2ක් අරන් ගියා. 2කට වඩා වැඩි ප්‍රමාණයක්. ඇමරිකානු ඩොලර් බිලියන 2ක් කියන්නේ රුපියල් බිලියන කීයක්ද? දැන් රුපියල් කෝටි කීයක්ද මේ ප්‍රමාණය? දැන් IMF එකෙන් ණය ගන්නේ බිලියන 1.5යි. හම්බන්තොට වරාය විකුණලා ගන්න 1.4යි. දැන් 1.1යි. දැන් මේ අරංගීය ප්‍රමාණය බිලියන 2.2යි රජයේ භාණ්ඩාගාර බිල්පත්තා සුරකුම්පත්වල විදේශිකයෝ ආයෝජනය කරලා තියෙන මුදල් ටික අරංගීය. මේ අරංගීය යනවත් එක්කම මේ ඩොලරය හෙල්ලුණා. හෙල්ලිලා ඩොලරය 135ට යනකොට මුදල් අමාත්‍යවරයා කිව්වා ලෝකෙට මම සතියක් ඇතුළත ගේනවා ඩොලරේ රුපියල් 130ට කියලා. 130ට ගේනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුවට කිව්වා ඉන්ටර්වෙන්ෂන් දැන් මැදිහත් වෙන්න. මහා බැංකුව මොකද කළේ? දවසකට ඩොලර් 50ක් දානවා, කඩාගෙන වැටෙනවා රුපියල, ඊළඟ දවසේ 100ක් දානවා, ඊළඟ දවසේ 200ක් දානවා, තව දවසක 45ක් දානවා. මෙහෙම දන්නේම නැතුව දාලා 8.2ට තිබුණ ජාත්‍යන්තර සංචිතය ඉන්ටර්නැෂනල් රිසර්වස් 6ට එනකන් කඩා වැටෙනකන් මේ ඩොලර් ටික මේ දැම්මා. දවස ගානෙම ඩොලර් බිලියන 4ක් විතර වෙළඳ පොලේ විකුණුවා. වෙළඳ පොලේ විකුණලා ඩොලර රකින්න බැරි වුණා. 155.740 වෙනකන් යනකන් ඩොලර ගියා. තව ඉතුරු ටික යන්නේ ජනවාරි වලින් පස්සේ. ඒකට හේතුව මං කියලා දෙන්නම්. මේ නිසා මේ ඇතිවෙච්ච අර්බුදයේ තුල රජයට ලැබුණ මහා දැවැන්ත වාසියක් විදේශ විනිමය රට සල්ලි වලින් හම්බ වෙච්ච වාසිය තමයි. ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිල අඩුවීම කරන කොටගෙන මහින්ද රාජපක්ෂ යුගයේදී තෙල් ආනයනය කරන්න ලංකාවේ මුළු ආනයන වියදමේ 24%ක් යනවා. ඒ කියන්නේ 4%ක් යන්නේ ඔයිල් බිල් එක ගෙවන්න, තෙල් බිල්පත ගෙවන්න. දැන් 12%යි යන්නේ තෙල් බිල ගෙවන්න. ඒ ඉතුරු මුදල් ප්‍රමාණය අපි ඒ කාලේ වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් යනවා. ගරු ඇමතුමනි, තෙල් කියන ඛනිජ තෙල් කියන තනි ආනයන ද්‍රව්‍ය මෙයාට ගෙන්නන්නේ. දැන් යන්නේ 2.8යි 2.5යි. කොච්චර ඩොලර් ප්‍රමාණය රටින් පිටට යන ටික ඉතුරු වුණාද? අපනයන ඉපයුම් ගැන කතා කරනවා. ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 5කට වඩා වැඩිය. මම කියනවා, මම කියන්නේ අසක්තයක් නම්, මම කියන්නේ සභාව නොමග යවන එකක් නම්, ගරු මුදල් ඇමතිවරයාට පුළුවන් නම් මම අභියෝග කරනවා අද දවසේ මේ විවාදය ඉවර වෙන්න ඉස්සෙල්ලා 2014 අපේ ආණ්ඩුවට වඩා අපේ ආණ්ඩුව තිබුණා නම් තිබුණ තෙල් මිල පැවතියා නම් කොච්චර විදේශ විනිමය රටින් පිටට යනවද? අද ඉතුරු වෙච්ච ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5ට වඩා වැඩි. කෝ ඒ ඩොලර් බිලියන 5? ඩොලර් බිලියන 5 තිබුණා නම් හම්බන්තොට වරාය විකුණන්න ඕනේ නැහැ. උපනූපන් පරම්පරාවල් වලට අයිති වෙන්න ඕනේ. මේ රටේ ආර්ථික මනමස්ථානවල මේ සේද මාවතේ වඩාම වටිනා අනාගතේ රන් ආකරයක් ලෙස ආදායම් උපදවන්න පුළුවන් හම්බන්තොට වරාය 1.1ට විකුණන්නේ. මත්තල ගුවන්තොටුපළ විකුණන්න ඕනේ. රුපියල් බිලියන 26ට විකුණන්න යන්නේ. ඊළඟට IMF එකෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බිලියන 1.1ක් ණය ගන්න ඕනේ. මොකටද? තෙල් වලින් ඉතරක් ඉතුරු වෙච්ච බිලියන 5ක් තිබුණා. ඒ බිලියන 5 කළමනාකරණය කරනකොට මේ ඩොලර් තොගයේ පිච්චුවේ නැත්තම් මේ මෝඩ තකතිරු අමනෝඥ තීන්දුව නිසා ඩොලර් පිච්චුවේ නැත්තම් මේ රටේ කිසියම් ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නයක් හෝ ජීවන වියදමේ ප්‍රශ්නයක් හෝ බඩු මිලේ ප්‍රශ්නයක් වෙන්නේ මහින්ද රාජපක්ෂ ආරම්භ කළ තිබුණ වැඩපිළිවෙල එයාකාරයෙන් ඉදිරියට ගෙන යාම විතරයි කරන්න තිබුණේ වෛර චේතනාව අඩු කරගෙන පටන් ගත්ත තැන ඉඳන් වෛරයෙන් හැරිලා ඒ රටක් හදපු ආණ්ඩුවට ගැහිම හා දේශපාලන කුහකත්වයේ හා ඉරිසියාව මත හදලා තිබුණ රටක් විනාශයට පත් කිරීමේ කාර්යය කරනකොට ආව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. කිව්ව මෙහෙම පිස්සු කෙලින්න බෑ. මේ අසං කරන්න ඕනේ කිවිසුමක්. මේ විදියට රට යනවා නම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයෝ 185ක් අපේ පංගුව වගේ ණයක් දෙන්න කිවිසුම අසං කළා. ඒ කිවිසුම අනුව මම අහනවා අද මුදල් ඇමැතිතුමාගෙන් නියෝජ්‍ය ඇමැතිතුමා ඉන්නවා මේ 2016 11 මාසේ 18 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ඉදිරි වර්ෂයට මුදල් සැලැස්ම. රජයේ ආදායම 2017 දලදේශීය නිෂ්පාදනයෙන් 14%ක් වෙන්න ඕනි. උනාද නැද්ද? 2018ට මේ තව සති කිහිපකින් ලබන අවුරුද්දේදී රජයේ ආදායම වෙන්න ඕනි දලදේශීය නිෂ්පාදනයෙන් 15.3%. මාව නිවැරදි කරන්න ඉඩ දීලා මම මේ අහන්නේ. කාට හරි කියනවා නම් මේක වැරදි බොරු පල් බොරු මූල්‍ය අරමුදල කියලා නැහැ කියලා කියන්නේ. IMF එකේ නිශ්චිත ඉලක්කේ ආදායම තමුන්නාසෙල මේ අවුරුද්ද වැඩි කරන්න ඕනේ 15.3%. බදු පිට බදු පටෝල හරි නොමරා මරලා හරි මේ ප්‍රමාණය ගන්න ඕනේ මේ ඉලක්කේ දුවන්න නම්. දෙක, වියදම තමුන්නාසෙලට හිතෙන හිතන වියදම් දරන්න බෑ. දලදේශීය නිෂ්පාදනයේ 18.8% මේ අවුරුද්දේ. ඒ කළාද? ලබන අවුරුද්දේ 19.3% දලදේශීය නිෂ්පාදනයේ වියදම් කරන්න පුළුවන්. ප්‍රාථමික ගිණුම හිඟය ප්‍රයිමරි අකවුන්ට් එක 0.2017 2018 0.7. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ පරතරය කරන්ට් එකවුන්ට් එක වර්තන ගිණුම හිඟය 4.7 2018 2018 තමුන්නාසෙලා කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා 4. ජාතික ණය බරතාවය 75.5 2018 2018 වෙනකොට තමුන්නාසෙලා පොරොන්දු වෙලා තියෙනවා 73.1% අඩු කරනවා. දැන් මේව නැත්තන් නැහැ කියන්නේ. මේව බොරු නම් IMF එකට කුද ගහගන්න අපි ඔහොම කිවිසුමක් අස්සම් කළත් නැහැ, එහෙම රිවියු එකක් කරලත් නැහැ. කවුද මේ කියන්නේ කියලා කියන්නේ. ඒ නිසා මේක තමයි ඇත්ත. මේ ඇත්ත තුල මේ ඉලක්කම් හදලා තියෙන මේ IMF සැලැස්මට අනුව 2018 වර්ධනයේ 5යි ලබන අවුරුද්දෙත් 5ට තියාගන්න ඕනේ. ආර්ථික වර්ධන වේගය ඉකොනොමික් growth rate එක. ඉන්ෆ්ලේෂන් එක උද්දමන අනුපාතය 5.3ක් මේ අවුරුද්දේ වෙන්න ඕනේ. දැන් වෙලා නැහැ 9යි මේ අවුරුද්දේ උද්දමන අනුපාතය සම්පූර්ණයෙන් කඩලා ගිහිල්ලා ලබන අවුරුද්දේ 5.1කට ගේන්න ඕනේ. එක්ස්පෝර්ට් අපනයන වර්ධනය 6.4.6 මේ අවුරුද්දේ, ඒ ලබන අවුරුද්දේ 8.2කට වැඩි කරන්න ඕනේ. ඉම්පෝර්ට් ආයාත 12.9යි, ඒක ලබන අවුරුද්දේ අඩු කරන්න ඕනේ 8.9ට. නිල සංචිත ඉන්ටර්නැෂනල් රිසර්වස් ඔෆිෂියල් ඉන්ටර්නැෂනල් රිසර්වස් ජාත්‍යන්තර නිල සංචිතය 9.3යි, ඒක ලබන අවුරුද්දේ 11.8ට තමුන්නාසෙල වැඩි කරන්න ඕනේ. විදේශ ණය ගන්න පුළුවන් තමුන්නාන්සේලාට මේ අවුරුද්දේ බිලියන 49යි ලබන අවුරුද්දේ බිලියන 55.9යි. මේ සම්පූර්ණ සැලැස්ම මම ගරු කථානායකතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 11 මාසේ 18 වෙනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ අස්සම් කරපු ගිවිසුම හා රිවියු එක මම සභාගත කරනවා. තමුන්නාසේ හැන්සාද්වාර්තාවට ඇතුළු කරන්න පුළුවන් නම් ඒ මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි. මග්නිසාදයට අර පසුබිල මන්ත්‍රීවරුන්ට අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද මේ ආයවැලේකනේ කියලා. ඔව්.
ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා
මූල්‍ය අරමුදල එක තියෙන ගිවිසුම සභාගත කරන්න පුළුවන්. මොකද ඒක සභාගත කරන්න විතරක් නෙමෙයි අන්තර්ජාලයට ගියොත් ඒක ඕන කෙනෙකුට මේ රටේ ඕන පුරවිස්සක ලබා ගන්න පුළුවන්. ඒක අපි විවෘතයි විවෘත නොවතිය කරන්නේ. ඔබතුමා සඳහන් කළා විශේෂයෙන්ම
ගරු වතාරය එතුමනි එතුමාගේ කතාවේදී උත්තර දෙතකින් නැත්නම් මගේ මේ තියෙන සීමිත වෙලාවේ මේ උත්තර දෙන්න බෑ. මම ඒ මං තප්පර 32කින් පුළුවන් නම් කියන්න.
එතකොට මේක කරගෙන යන්න එක්ක ණය ගන්න ඕනේ නැත්නම් රටේ ශ්‍රේණිගත කිරීම ඉහළට යැවුවොත් එතකොට අපිට පුළුවන් ඒ ආධාර ලබා ගන්න. ඒ වගේම ඍජු විදේශ ආයෝජනෙ ලබා ගන්න. අපි පරතරය අඩු කරන්න වෑයම් කළා 4.7ට අයවැය පරතරය. නියඟය ජල ගැලීම නිසා තමයි කරන්නේ. ප්‍රයිමරි බැලන්ස් එක ප්‍රාථමික බැලන්ස් එක ඉතිහාසයේ පළවෙනි වතාවට 2017 රුපියල් බිලියන 45ක් වෙනවා. 2018 දී රුපියල් බිලියන 145ක් වෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේක සිදු වෙලා තියෙන්නේ.
හොඳයි කතා ගන්න කවුරු බන්දර ගුණවාදින මැතිතුමා.
ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි නිදාසින් පස්සේ ඩොලර් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පුච්චලා තියෙන එකම ආණ්ඩුව බවට ලෝක වාර්තාවක් තියලා තියෙන්නේ. තමුන්නාසලගේ රජය ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පුච්චලා තියෙන්නේ. හම්බන්තොට වරාය වගේ හතරක් පුච්චුවේ. එතකොට ඩොලර් වාෂ්ප කරලා මේ වගේ ප්‍රමාණයක් අපුඩි ගහනවා නම් ඉතින් මේකේ ආර්ථිකයේ දිගපළල IMF එකටම හැෙන්න ගහන්න අපුඩියක්. මේ එනිසා අපි රට වශයෙන් ගරු කතානායකතුමනි මීට වඩා ගැඹුරෙන් පාර්ලිමේන්තුව කල්පනා කළොත් අපිට 2015 14 අපේ රටේ පුනරාවර්තන වියදම තිබුණේ රුපියල් බිලියන 1382යි. එදිනෙදා පවත්වගෙන යන්න මේ ජනප්‍රියවාදී දේශපාලන පොරොන්දු ඉෂ්ට කරන්න පරිභෝජනයේ අවශ්‍යතා සඳහා ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යා මේ කටයුතුවලදී දරන නැවත නැවතත් ඒ වියදම දරන්නට සිද්ධ වෙන දරන වියදමේ ප්‍රතිඵලයේ වියදම දරන කාලයට ඉතර සීමා වෙන පුනරාවර්තන වියදම අපේ කාලේ 1382 බිලියන දැන් 2053යි. එතකොට මේ කාලය තුළදී මේ පවත්වගෙන යාමේ වියදම ඉතරක් වැඩි වෙලා තියෙනවා බිලියන 671කින් බිලියන 672කින් වැඩිවීම 49%යි. පුනරාවර්තන වියදම වැඩිවීම ප්‍රාග්ධන වියදම වැඩිවීම නම් අපි අත් දෙකම උස්සලා මේක තමුන්නාන්සේලා සිප වැළඳගෙන ඒකට අපි අනුග්‍රහය දෙනවා. මේ වැඩි කරලා තියෙන්නේ එදිනෙදා පවත්වගෙන යාමේ වියදම බිලියන 671කින් එහි ප්‍රමාණය ගැන හොඳ වැටහීමක් ඇතිවෙන්න කියන්ට කැමති මුදල් අමාත්‍යාංශයේ ගරු මුදල් විෂය භාර ඇමතිතුමා විසින් ඉදිරිපත් කළා මේ බිලියන ගාන පිළිබඳ හොඳ ලේඛනයක්. හම්බන්තොට වරායට රජයේ වියදම බිලියන 175යි. ශ්‍රී ලංකා ගුවන් සේවයට බිලියන 51.6යි. මත්තල ගුවන්තොටුපළට 27.5යි. අකුරේකොඩ ආරක්ෂක සංකීර්ණයට 19.0යි. මිහින් ලංකා ගුවන් සේවයට 14.5යි. නෙළුම් කුළුණ 9.7යි. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට 3.4යි. සූර්යවය තොරතුරු තාක්ෂණයට 0.5යි. සියල්ල එකතුව බිලියන 301.2යි. මම නෙමෙයි මුදල් අමාත්‍යවරයා මේ ගරු සභාවට ඉදිරිපත් කළ තියෙන වාර්තාවේ මේ කියන මහා පරිමාණ රට විනාශ කළයි කියන ව්‍යාපෘති ටිකේ ඔක්කොම වටිනාකම කතානායකතුමනි බිලියන 301.2 කියලා මේ ගරු සභාවට අච්චු ගහලා දීලා තියෙනවා. අච්චු ගහලා දීලා තියෙනවා 301.2. එතකොට වර්තන වියදම වැඩි වෙලා තියෙනවා 671කින්. ඒ කියන්නේ අර කියපු ඔක්කොම ව්‍යාපෘති වගේ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන්. හම්බන්තොට වරාය වගේ දෙකක් හදන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුවන් සේවය වගේ දෙකක් හදන්න පුළුවන්. මත්තල ගුවන්තොටුපළ වගේ දෙකක් හදන්න පුළුවන්. අකුරේකොඩ ආරක්ෂක සංකීර්ණය වගේ දෙකක් හදන්න පුළුවන්. මිහින් ලංකා වගේ තව දෙකක් හදන්න පුළුවන්. නෙළුම් කුළුණ වගේ දෙකක් හදන්න පුළුවන්. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව වගේ දෙකක් හදන්න පුළුවන්. සූර්යවය තාක්ෂණික කලාපේ වගේ දෙකක් හදන්න පුළුවන්. මේ පුනරාවර්තන වියදම මෙලෙසින් වැඩි කළාට රටේ යටිතල පහසුකම් වැඩි කරන ප්‍රාග්ධන ගොඩ වැඩි කරන උපනූපන් පරම්පරාවල් වලදී ප්‍රාග්ධනේ බවට පත් වෙන වියදම වැඩි කළේ කීයෙන්ද? අපේ කාලේ 487යි ප්‍රාග්ධන වියදම රාජ්‍ය ආයෝජනය. දැන් 633යි. 146කින් පමණයි ප්‍රාග්ධන වියදම වැඩි වෙලා තියෙන්නේ. 129යි. දැන් මේකනේ ප්‍රශ්නේ කතානායකතුමනි. රට ඉස්සරහට ගෙන යාම සඳහා රට තල්ලු කිරීම සඳහා අර බිලිපිත්ත වෙනුවට මාළුව ඉල්ලන මිනිහට බිලිපිත්ත දෙනවා කියන ආණ්ඩුවක් මේ. මාළුව ඉල්ලුවා මාළුව කෑව ඉවරයි බිලිපිත්ත තිබුණොත් හැමදාම අල්ලගෙන ජීවත් වෙන්න පුළුවන් කියන පරණ සටන් පාඨයක් අරන් කියවනවා. ඒ බිලිපිත්ත නෙමෙයි කෙමණක්වත් නෑ මේකේ. අටෝ මාළුවෙකුට. මේ මොකද ප්‍රාග්ධන වියදම 129කින් වැඩි වෙච්ච කාලෙක පුනරාවර්තන වියදම වැඩි වෙනවා 149කින්. එතකොට රට දියුණු කරන්න දරන වියදම වැඩි වෙන්නේ 129යි. රටේ එදිනෙදා මේ පැලැස්තරවාදී සූත්‍ර අමුණන්න සූත්‍ර පුංචල වගේ දරන වියදම මේ 149කින් වැඩි වෙනවා බිලියන 671කින්. මේ ණය ඕන්න බලන්න. ඉතින් මේකවත් තේරෙන්නේ නැහැ නේ. මුල බුදන් නියෝජ්‍ය ඇමතිවරයාට රාජ්‍ය ආයෝජන කිව්වහම පොලිය වැඩි උනේ ඇයි? පොලිය වැඩි උනේ මහදවල් මහ බැංකුව බුදල් මංකොල්ල කාපු ගමන් ලංකාවේ පොලිය අනුපාතය 100%කින් වැඩි වෙලා අද පොලිය හා ණය වාරික ගෙවා ගන්න බැරුව මිනිස්සු වසබීලා මැරෙනවා. එකින් එක මූල්‍ය සමාගම බංකොලොත් වෙනවා. ලබන අවුරුද්දේ බලන්න කොහමද මූල්‍ය සමාගම් කඩාවැටෙන්නේ, බැංකු කඩාවැටෙන්නේ කියන එක බලාගෙන ඉන්න. මම කියන එක අහගෙන ඉන්න ඉස්සෙල්ලා. දැන් මේ රාජ්‍ය ආයෝජන වියදම් මෙලෙසින් වැඩි කරලා පාර්ලිමේන්තුව නොමග යැවීම ගැන මම ඔබතුමාට කියලා තියෙනවා ඉතිහාසයේ ඉඳන්. මීට වඩා වැදගත් ලලිත් ඇතුළත් මුදලි ගාමිණි දිසානායක වගේ වැදගත් ඇහුම්කන් දෙන්න පුළුවන් මේ දේශපාලන න්‍යාය පත්‍රයේ නැතුව ආර්ථිකය ගැන කන් දෙන්න පුළුවන් මිනිස්සු අහගෙන හිටියා. බොහොම වැදගත් විදියට මහත්තුරු විදියට මේ රටේ විවස්ථාදායකයේ පාර්ලිමේන්තුවට තියෙන මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම යටතේ අපි මේ පාර්ලිමේන්තුව නොමග යවුවා කතානායකතුමනි ඉතිහාසයේ පළවෙනි වතාවට. මොකද අයවැලේකනේ ඉදිරිපත් කරනකොට අප්පුඩි ගහන්න කියෝපු වියදමෙන් 2000 ගිය අවුරුද්දේ බිලියන 792ක් වියදම් කළේ නැහැ. අයවැලේකනේ 120ක් වියදම් කළේ නැහැ කතානායකතුමනි. පහෙන් එකක් වියදම් කළේ නැහැ. එහෙම ඉතිහාසයක් ඔබතුමා බලන්න ජයා ජයවර්ධන මැතිතුමාගේ හැන්සාඩ් වාර්තාවේ ඉඳන් අයවැලේකනේ පළවෙනි අයවැලේකනේ ඉඳන් කියවලා බලන්න කවදා හරි දවසක අයවැයකින් පහෙන් එකක් 120ක් බොරු වෙච්ච, පූ වෙච්ච, වැරදිච්ච, සැලසුමෙන් පිට වෙච්ච අයවැලේකනේ ලංකාවේ තිබුණාද කියලා මට කියන්න. එහෙම නෑ. අපි මේක පිළිගන්න ඕනේ. මොකද මේ නිකං මේ ඉඳලා ඉවරලා මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න විෂයානුබද්ධ අයත් ගැලරියේ විදිහට නම් හැසිරෙන්නේ. කවදාක්වත් ඒ පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් කරන්නේ නැහැ. ඒකට නෙමෙයි අපිව මේ විෂයානුබද්ධ මිනිස්සු ඒවලා තියෙන්නේ. මේ රටේ විෂයක් මේක. ඒ විෂය පිළිබඳ අනිත් ජනතාවට වඩා හරවත් දෙයක් කියන්න. ඒකට තමයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ මුදල් පිළිබඳ අගමැතිතුමා අලුත්ෙන් පත් කරලා තියෙන කාරක සභාවේ අයවැය පිළිබඳ වෙනම කමිටුවක් හදලා කරන්න යන්නේ මේක. පසුවිපරමක් කරලා කොතනද වැරදුනේ කියලා බලලා වැරදිච්ච එක නිවැරදි කරගත්තේ නැත්නම් රට යන්නේ අගාධයට පමණයි. ඒ නිසා 2016 ගිය වර්ෂයේ අයවැය ලේඛනයේ 120ක් බොරු වුණේ, පයෙන් එකක් වැරදුනේ ඇයි කියන එක පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. කොච්චර බොරුද කිව්වොත් කිව්වා කැලණියේ ඉඳන් කොටුවට මහා මාර්ගයක් හදනවා. ඒකට මිලියන 10,000ක් වෙන් කළා. වියදම් කළේ මිලියන 3.31යි. ප්‍රගතිය 0.03යි. කොටුවේ ඉඳන් කැලණි පාලමේ ඉඳන් කොටුවට පාර මිලියන 10,000ක් මිලියන 10,000ක් වෙන් කරන්නේ. එතකොට මොන තරම් සන්තෝෂයක් අහගෙන ඉන්න වෙලාවට ඇති වෙනවද? ඒකෙන් වියදම් කරනවා බිලියන 3.2ක්, ප්‍රගතිය 0.01යි. සාගර විශ්වවිද්‍යාලයට බිලියන 551ක් වෙන් කරනවා. වියදම් කරන්නේ මිලියන 6යි. 1%යි ප්‍රගතිය. ගුරු නිවාස හදන්න මිලියන 2000ක් වෙන් කරනවා. වියදම් කරන්නේ 27යි. 1%යි ප්‍රගතිය. නොසලකා හැර තිබුණ පාසල් වලට මිලියන 30000ක් වෙන් කරනවා. 30000. කෝටි 3000. මහවැලිකඟ උතුරට හරවන්න ජයජයවර්ධන යුගයේදී කී කෝටි 5000යි. පාසල් ටිකට දෙනවා 30000. හැබැයි වියදම් කරන්නේ මිලියන 1207යි. ප්‍රගතිය 104යි. ඉතින් මෙහෙම පාර්ලිමේන්තුවන් නොමග යවලා තියනවද කතානායකතුමනි කවදක්වත්? මෙහෙම අධ්‍යාපන ඇමතිතුමාව නොමග යවලා තියනවද? ඇයි මෙහෙම ඒක බොරුද? මම මේ පිළිබඳ ඔබතුමාටත් පොතක් පිළිගන්නවා. අයවැය යෝජනා මිත්‍යාව සහ යථාර්ථය. මේ කියලා තියෙන බොරුව සහ ඇත්ත පිළිබඳ මම දැක්ක ලක්ෂ්මණුත් සෙනවිරත්න ඇමතිතුමත් මේ පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඇයි මේකට පාර්ලිමේන්තුවට මේ විදියට හැල්ලු කරන්නේ? පාර්ලිමේන්තුවට ඇයි මේ විදියට බොරුවක් කරන්නේ? මේ අර සරසවි පොස්සාපුවට ගියාම මේ පොතක් ගත හැකි. මේක අරගෙන බලලා කූට ලේඛන කියලා මට නඩුවක් දැම්ම හැකි. මේකේ තියෙන ඒවා බොරු නා ඔබතුමන්ලට. ඒ මේකේ මම සභාගත කරනවා අයවැය යෝජනා හා මේ මිත්‍යාව සහ යථාර්ථය කියන කෘතිය. සම්පූර්ණ මිත්‍යාවක් කිරීම තුළින් අපේ රටේ ජනතාව රවට්ටලා මේ රටේ මේ වෙනකොට කෘෂිකර්මයේ කර්මාන්ත සියල්ල කඩා වැටෙනකොට බදුබර ඉතරක් වැඩි කරලා තියෙනවා. කොහොමද මේ ඉලක්කය සපුර ගැනීම සඳහා මහජනයා අපි සියලුම ඍජුවා වක්‍ර බදු වලින් මහින්ද රාජපක්ෂ යුගයේදී බිලියන 10,050යි ආදායම ලැබලා තියෙන්නේ. දැන් වැට් 50 සංශෝධනය කළා. වැට් වලට විරෝධය පාපු මිනිසුන්ගේ කඩ සීල් කරලා ඒ කඩ වලට තර්ජනය කරලා ගර්ජනය කරලා ඔක්කොම කළා. 1,749ක් බදු ආදායම වැඩි කරලා තියෙනවා. බදු ආදායම වැඩි කිරීම බිලියන 699යි. බිලියන 699 කියන්නේ බිලියන 700ක් මේ රටේ ජනතාව මත මේ බර පටෝලා තමයි පුනරාවර්තන වියදම වැඩි කරලා තියෙන්නේ 671කින්. දැන් මේක ඉතාම හොඳ දෙයක්. හැම මන්ත්‍රීතුමෙක්ටම කල්පනා කරන්න අපි කියනවා වියදම දීපියව් වැඩි කරපියව් පඩි වැඩි කරපියව් සමෘද්ධිය වැඩි කරපියව් සානාධාර වැඩි කරපියව් අපි දෙනවා හිටපියව් කියලා දුන්නාම ඒ දෙන ටික ඔක්කොම අරන් තියෙන්නේ මිනිස්සුන්ගෙන්. රටේ සිඟමන් යද්දින සිඟන්නාගේ සිට මහා මන්දිරයේ සිටින සියලු දෙනා දක්වා ආදායම් මට්ටම් වල වෙනසක් නැතුව බාණ්ඩා සේවා වලට බදු ගෙවන්න ඕනේ. එතකොට බදු ආදායම අපේ රටේ 1050යි බිලියන, දැන් 1,749යි. 699කින් මිනිස්සුන්ගෙන් ගත්ත බදු වලින් 699ක් අරන් 671ක් පුනරාවර්තන වියදම් ලෙස ඔවුන්ට දුන්නා. ඉතින් මේ ජනතාවගෙන් අරගෙන එදිනෙදා පවත්වාගෙන යමේ වියදම් වලට තමයි දුන්නේ. දුන්නට වඩා නොදුන්න ප්‍රමාණය වැඩි. තියාගත්ත ප්‍රමාණය. ඒ කියන්නේ කළමනාකරණය කරගන්න තේරුන්නේ නැහැ. ඒ පැනෝපු බදුත් සමහර බදු මුළු රටේම එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසයක් තිබුණා. UMPක් ආපුවා මිනිස්සු අතරේ සල්ලි තියෙනවා. බිස්නස් වලට හොඳයි. ව්‍යාපාර වලට හොඳයි. මොකද තමුන්නාන්සේලා කළේ? ආපු ගමන් කිව්වා ලංකාවේ ව්‍යාපාරිකයෝ පෞද්ගලික අංශින් ඉන්නේ ඔක්කොම ජාවාරංකාරයෝ හොරු. මේ නිසා අපි පනවනවා බද්දක් අතීතයට බලපාන විදියට. කොහොමද බද්ද? සුපර් ගේන් ටැක්ස් එක. සුපිරි ලාභ බද්ද. කීයද ගත්තේ? බිලියන 50. බිලියන 50 මිනිසුන්ගෙන් කෙලින්ම මංකොල්ල කෑවා. මොකද වැරදි විදියට ගත්තා. ඇයි වැරදි විදියට ගත්තේ? ලාභ ලබලා ඉවරයි. ලාභාංශ ගෙවලා ඉවරයි. ඩෙවිඩන්ස් ගෙවලා ඉවරයි. ටැක්ස් ගෙවලා ඉවරයි. බදු පස්සේ ඔක්කොම කළාට පස්සේ ආණ්ඩුවක් ඇවිල්ලා කියනවා උඹලා පරණ කාලේ හොරකම් කරලා තියෙන ලංකාවේ බිස්නස් කාර්යය. ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ. එනිසා බිලියන 50ක් ගන්නවා. ගත්ත 50. බිලියන 50ක් කියන්නේ කොච්චරද කතානායකතුමනි? මත්තල ගුවන් තොටුපළ හදන්න ගියේ මිලියන 26යි. 26 මත්තල ගුවන් තොටුපළ වගේ දෙකක් හදන්න තියෙන සල්ලි ටික පුද්ගලිකාංශයෙන් ගත්තනේ. එකපාරට එක නීතියෙන් එක රැයෙන් දාලා එහෙම කරලා තියෙනවාද? ජයජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කරලා තියෙනවා, එක්සත් ජාතික පක්ෂය කරලා තියෙනවාද? නැහැ. එහෙම කරේ නැත්තේ ඒ සල්ලි ලාභාංශ ගෙවුවට පස්සේ පුනරායෝජනය කරනවා තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරි පැවැත්මට. ඒකට තිබුණ සල්ලි ටික සුපර් ගේන් ටැක්ස් කියලා ගත්තා. ලොකු ගෙවල් හදන මිනිස්සු ගැනත් ඊර්ෂියාවක් ඇති වුණා. ඇති වෙලා ඒකට දැම්ම මන්දිර බද්දා. මන්දිරයේ ලොකුනම් බද්දා. Mandiri agatta koti dasi amaradila nadutne badutne kaurudne. Mandiri agatta vikka agatta ye then minisunta loku geval tiyenawa kiyala. Vaira baddak yatade mandira baddak panawana. ඊට පස්සේ අතේ සල්ලි 1450ක් ගෙනල්ලා සේප්පුවේ දාගෙන ඉඳලා ඒකෙන් මොණයක් එකේ කෝටි 16 මාරකට ගියක් ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ මන්දිර බදු මුකුත් නැහැ මේ මොනවද මේ ලැජ්ජ නැද්ද අර ඊට පස්සේ කියනවා මේ රට කඩන් නැතුව බෙදන් නැතුව බේරගත්ත ගෝඨාභය රාජපක්ෂව මේ රටේ යුද්ධයක් නිම කරලා මිනිස්සුන්ට ජීවිත Dani Labadin and Naikate Dunda Manusiaki Piagi Sona Duai Kiela. Miliana Ganaka Ekata Sali Givalati and Ekata Mahaviru Dinate E Manusiarangi Hilvella Hiragidar Dan. He didn't make a Sadar Nikarani Koman Poor Urola Dala Egdasar Siapaneva Me Sepuidala Dase Koti Dase Amara to Givalgatai Kuam Ek Sajatika Paksenang Ekanai Kuanang Ekolo Nirupadrito Indo. රට බේරගත් ආරක්ෂක ලේකම්වරයා මහවිරු සතියට දාන්න ඕනේ ඇතුළට මේවා කොහමද තමුන්වහන්සේලා යුක්තිසහගත කරන්නේ සාධාරණීකරණය කරන්නේ කල්පනා කරන්නකෝ ඉතින් ඒ නිසා බදු වැඩි කරලා තියෙනවා මේ වෛර චේතනාවෙන් මෙහෙම අසාමාන්‍ය ලෙස බදු බරක් ජනතාව මත පටවලා තියෙනවා ඊළඟට මේ රුපියල කඩා වැටිලා මේ මහා බැඳුම් කර අලාභය පිළිබඳ මම ගරු ලක්ෂ්මණ ඇමතිතුමනි බඳු කර කොමිසමට සාක්ෂි දෙන්න ගිය අවස්ථාවේදී කොමිසමේ විනිසුරුතුමන්ලා මගෙන් ඇහුවා තමන්ට පුළුවන්ද මේ පිළිබඳ ඇත්ත අලාභය ගණනය කරලා කියන්න කියලා. ඒ අවස්ථාවේදී මම කොමිසමට කීවා මට පුළුවන් මගේ ළඟ තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්යවරේ සකස් කරපු මේ වார்த்தාව මම ඒක කොමිසමට ඉදිරිපත් කරන්නම් කියලා. එතකොට මගෙන් ඇහුවා කවුද ඒ වார்த்தාව හදලා තියෙන්නේ කියලා විනිසුරුතුමන්. මං කිව්වා වார்த்தාව හදලා තියෙන කෙනා කියන්න බෑ. අපේ හිතවත් ශිෂ්‍යෙක් මහාචාර්යවරයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න මට මේක ඉදිරිපත් කරන්න දෙන්න කියලා. එතකොට කොමිසම කිව්වා නම කියන්න බැරි නම් එයාට ඇවිල්ලා කියන්න බැරි නම් මේක පිළිගන්න බෑ. ඊට පස්සේ මම කිව්වා ඊළඟ මේ ඔව් එහෙනම් මම මේ වார்த்தාව මේක හර්ෂට තේරෙයි. හර්ෂට තේරෙන භාෂාවෙනුත් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් පිටපතක් සහ සිංහල භාෂාවෙන් පිටපතක් මම සභාගත කරනවා ඇන්සාඩ් එකට අතුරු කරන්නේ නැහැ නේ කිව්වට මේ බැඳුම් කර හොරකමේ මේ කොච්චරද වෙච්ච අලාභය කියන එක අපිට මතු පිටින් බලලා ගණනය කරන්න බෑ මොකද 30 අවුරුද්දකට නිකුත් කලේ ඒක නිසා සාර්වාර්ථිකේ ඉන්න පොලිය අනුපාතිකයට ඇති වෙච්ච බලපෑම කොච්චරද සංචිත කඩාවැටීම සහ මේ රුපියල අවප්‍රමාණී වීමෙන් විදේශ විනිමයෙන් වෙච්ච බලපෑම කොච්චරද ඊළඟට ආයෝජනයේ අධෛර්යමත් වීම ආයෝජකයන්ට දීපු පණිවිඩය තුල ආයෝජන කඩාවැටීම තුලින් ඇතිවෙච්ච ආවස්තික අලාභය කොච්චරද මේ සියලු අලාභයන් ගණනය කළොත් ආවස්තික අලාභය opportunity lost එක මතු පිට පේන එක නෙමෙයි මතු පිට පේන එක විජේවර්ධන වගේ ගණිතඥ මේ බැංකු කරුවෝ කියන්නේ බිලියන 10යි කියලා. ගත්තෙත් බිලියන 10නේ. මේක අවුරුදු 30කට කැරකි කැරකි පරිසම් දෙනකොට 30 අවුරුද්දක් මේකේ ඇත්ත ආවස්තික පරිවැයේ ප්‍රමාණය බිලියන 1500යි 2000යි අතර ප්‍රමාණයක් වෙනවා කියන එක තමයි සංඛ්‍යා දත්ත අනුව අලුතෙන් ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. ඔබතුමාටත් ඒක බලා ගන්න එක මම මේකේ එක කොටසක ඔප්පු කිරීම. මේ මහාචාර්යවරයෙක්ගේ ඔප්පු කිරීම මම සභාගත කරනවා. ඔබතුමාට පුස්තකාලෙදී ඒක ලබා ගන්න පුළුවන්. ආ ඒ මහාචාර්යතුමා ඔබට එව්වද ඒක? මටත් එව්වා. මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මං විතරද? හරි. මේ දැන් ඒ අනුව මේ වෙච්ච අලාභය නිසා තමයි දැන් අග්‍රාමාත්‍යතුමා ඊයේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය බැරි කමේ ප්‍රකාශය තුමා කියනවා නියගය සාගතය මේ ඇතිවෙච්ච ප්‍රශ්නයන්ද රටේ බඩු මිලේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බෑ ආර්ථික වර්ධන වේගය අඩු වෙලා ඇත්ත කතාව ඒක නෙමෙයිනේ ඇත්ත කතාව බඩු මිල අඩු කරන්නේ කොහොමද රටේ පොලිය අනුපාතයේ 100%ක් වැඩි වෙච්චාම නිෂ්පාදන පිරිවැය ඉහලට තල්ලු වෙච්චාම හැම ව්‍යාපාරික ආයතන සිල්ලර වෙලෙන්ද තොග වෙලෙන්ද සුළු කර්මාන්තකරුව මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව මහා පරිමාණ කර්මාන්තකරුව සියලු දෙන ණය අරගෙන බාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ පිරිවැය වැඩි වෙච්චාම පිරිවැයේ තල්ලු ඇති වෙච්චාම බඩු මිල වැඩි වෙන එක කොහොමද මේ සිල්ලර විසඳුමකින් නතර කරන්නේ? දෙක, විනිමය අනුපාතය 131කට තිබුණේ ඒක 155ට යනකොට රටින් ගෙන්නනු ලබන පරිප්පු, කඩල, මුං ඇට, සෙමන්ටින්, සාඩින් මේ සියල්ල මිල වැඩි වෙනකොට ඒක කොහොමද නතර කරන්නේ? ඊළඟට වැටුප් දඟර උද්දමනයක් ආවා. වැටුප පසුපස බඩු මිලත් බඩු මිල පසුපස වැටුපත් හමා යාම තුලින් දඟර ගැහිමින් වේජ සර්පීලයක් තුලින් ඇති වෙලා තියෙන මිල ඉහළ යාම කොහොමද මේ සිල්ලර විසඳුම් වලින් නතර කරන්නේ? ඒ නිසා මේ බදු වැඩි වෙච්චාම බද්ද භාණ්ඩේ මිලට එකතු වුණාට පස්සේ ඒක කොහොමද මේ වෙළඳපොළ සතුසහරා අඩු කරන්නේ? මේ සැපියුමේ අඩුවීම එක සාධකයක් විතරයි. අද ඔරොත්තු නොදෙන ජීවන වියදමේ බරකට ජීවත් වීම සඳහා ජනතාව ජීවිතය සමග අරගලය කරන තත්වයට පත් වුණේ පොලි අනුපාතයේ ඉහළ යාම, විනිමය අනුපාතයේ කඩාවැටීම, වැටුප් දඟර උද්දමන තත්වය, ඊළඟට රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඇතිවෙච්ච කඩාවැටීම තුළින් ඇතිවෙච්ච අහිතකර ප්‍රතිඵල, මේ සියල්ලේ සමුච්චිතයක් ලෙස තමයි නියගියත් එක්ක මේ භාණ්ඩ මිල කරටි කඩලා යන විදිහට ඉහළ යන්නේ. ඉතින් සමස්ත ක්‍රමයේ වෙනසක් ඇති කරන්නේ නැතුව මුදල් ඇමතිතුමාට මම කියන්න ඕනේ, මහින්ද රාජපක්ෂ යුගයේදී මුදල් අමාත්‍යාංශය මේ වගේ නෙමෙයි කටයුතු කළේ. ඒ කාලේ ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල වැඩි වෙනවා, ලෝක වෙළඳපොළේ ආහාර මිල අසාමාන්‍ය ලෙස රොකට්ටුවක් වගේ ඉහළ යනවා, ආහාර ඉංගියක් තියෙනවා, ලෝක මූල්‍ය අර්බුදයක් තියෙනවා, යුද්ධ තියෙනවා. එතකොට වෙළඳ අමාත්‍යාංශයේ, මුදල් අමාත්‍යාංශයේ, පාරිභෝග අධිකාරිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඔය හිටපු ජනාධිපතිතුමා මේ ඔක්කොම එකට වාඩි වෙලා සතිපතා මේ අර්බුදයේ විසඳීම සඳහා මේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් තොර පුද්ගලික පිරිවැය ප්‍රතිලාභ තකන් නැතුව රටහා ජනතාව ගැන හිතලා තීන්දුව ගත්තොත් පමණයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. හැම දෙයකම පුද්ගලික ප්‍රතිලාභයකුත් අපේක්ෂා කරනවා නම්, පුද්ගලික ප්‍රතිලාභයට මුල් තැනක් දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් ජනතාවගේ පැත්තට වාසිදායක ලෙස විසඳෙන්නේ නැහැ. ඒ නිසා අද ඇතිවෙලා තියෙන භයානකම තත්ත්වය තමයි මේ ලබන වර්ෂයේ වන විට මේ ණයබරයේ අර්බුදය දුක්ඛිත භවයේ දර්ශකය කියලා දර්ශකයක් තියෙනවා. ආර්ථික විද්‍යාවට අනුව, බෞද්ධ දර්ශනයට අනුව නෙමෙයි දුක ඇති වෙන්නේ. හේතු දෙකයි. එක, උද්දමනය දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම. දෙක, මේ විරකියාව, ආරක්ෂාවක් නැතිකම, ආදායම් මාර්ග නැතිකම. දුක්ඛිත භවයේ දර්ශකය 1980දී උද්දමන අනුපාතයේ 26.1යි, සේවා වියුක්ත අනුපාතයේ 16.9යි, 46.9යි. 1990දී දුක්ඛිත භවයේ දර්ශකය උද්දමන අනුපාතයේ 121යි, සේවා වියුක්තිය 15.9යි, 37.4යි. 2014 අපේ මහින්ද රාජපක්ෂ යුගය අවසානයේදී දුක්ඛිත භවයේ දර්ශකයේ උද්දමනය 4.3යි, සේවා වියුක්තිය 3.3යි. දුක්ඛිත භවයේ දර්ශකයේ 7.6යි අපි තමුන්නාසලට ආණ්ඩුව බාර දෙනකොට. අද විරේකී උද්දමනය, සේවා වියුක්තිය උද්දමනේ 9යි, විරේකියාව 4.9යි, 13.4යි. දැන් මේ ජනතාවගේ දුක, වේදනාව, බඩගින්න, මන්දපෝෂණය හා විරේකියාව වැඩිවීම තමයි මේ අවුරුදු 3ට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නෑ කියන්න බෑ. සංඛ්‍යා දත්ත සහිතව මම ඒක සභාගත කරනවා. දුක්ඛිත භවයේ දර්ශකය මේ ඊළඟට අද තිබෙන විශාලම ප්‍රශ්නය මේ අපි බඩු මිල නියගේ දුක් විඳින මිනිස්සු ගැන මේ සභාවේ කතා වුණෙම නැහැ. ගරු කතානායකතුමනි, 18 ලක්ෂයක් නියගේ නිසා දුක් විඳිනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා කරලා තියෙනවා. නමුත් රජයේ ප්‍රමුඛතා පටලගෙන තියෙනවා. මං කැමතියි කියන්න, දැන් අපි මහජන අදහස් විමසීමේ කමිටුවේ මේ විශාල පොතක් තියෙනවා, මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව. ඒ වාර්තාවේ මෙසේ තියෙනවා, විවිධ ලිංගික නැඹුරුතා සහ අනන්‍යතා සහිත පුද්ගලයන් ඔවුන් හඳුන්වන්නේ නාරි මෛතුන්‍ය, සමලිංගික, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික, අසාමාන්‍ය ප්‍රජාව ලෙසයි. මෙම ප්‍රජාව ආරක්ෂා කිරීම පිළිබඳව බොහෝංශවලින් නියෝජනයන් ඉදිරිපත් කෙරුණි. මේ අලුත් ගැටලුවක් බැවින් මෙම ප්‍රජාවේ අයිතිවාසිකම් හා ආරක්ෂාව පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීම මෙන්ම විවස්ථාමය ආරක්ෂාවක් ලබා දීමත් අවශ්‍යයි සලකන ලදී. දැන් මේ මහජන අදහස් විමසනකොට පාරිභෝගික අයිතිවාසිකම් ගැන තියෙන කතානායකතුමනි පේලි හතරයි. තිරසර සංවර්ධනය සහ සුබසාධන අයිතිය ගැන තියෙන්නේ පේලි හයයි. විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනයාගේ අයිතිවාසිකම් ගැන තියෙනවා පිටු හතරක්. එතකොට දැන් මේ ජාතික ප්‍රමුඛතාවයේ හම් ලැබිලා තියෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ගැන පේලි හතරයි. තිරසර සංවර්ධනය සුබසාධනය ගැන පේලි හයයි. ලිංගික අනන්‍යතාවය ගැන මේ සමලිංගික ද්විලිංගික පාරලිංගික අන්තර්ලිංගික අසාමාන්‍ය ප්‍රජාව ගැන පිටු හයයි.
ඔය කියන්න එපා ඒක ගැන.
ඔයා කියන්න එපා. ඔයා මොකද මේකට පැටලෙන්නේ? පාරලිංගිකද මොනලි වාඩි වෙන්නේ? හරි නෑ නෑ ඔව් නෑ ඒක ඔබතුමයි කතා විදි කියන්නේ මේ මගේ කතාවනේ. එතකොට දැන් මේ තියෙන ප්‍රමුඛතාවය අපි කියන්නේ නෑ මේ ඒක නරක දෙයක් කියලා. හරි සර් අපි කියන්නේ ගරු මන්ත්‍රීතුමා අපි කියන්නේ මේ වගේම උනන්දුවක් නියගෙන් පීඩාවටපත් වෙච්ච මිනිස්සු ගැන, කෘෂිකර්මයේ වගාහානි වෙච්ච මිනිස්සු ගැන, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැයෙන එක ගැන, ඒ වගේම රටේ මේ මහා කරන්න යන පලිගැනින් හා විනාශයන් පිළිබඳ. ඇයි මේ විදියට හිතන්නේ නැත්තේ? මේ විදියට හිතන්න මේ රටේ ප්‍රශ්නයට
මම විනාඩියක් දෙන්න. මොකද අපි ජිනීව ගිහිල්ලා මේ අද
නැ
මානව හිමිකම් කියනවා ගරු බඳුල ඇමතුමා. දැන් ඔබතුමාටයි මටයි ඔය ප්‍රශ්නේ නැහැ. නමුත් අද ලෝකේ බොහෝ ජනතාව ඉන්නවා LGBTIQ කියලා. දැන් මම දැනගෙන හිටියෙත් නැහැ IQ කියලා. ඉතින් I is intersex, Q is questionable. Did you know that? I didn't know that either. එහෙම මිනිස්සු ජාතියක් මේ ලෝකේ ඉන්නවා. එතකොට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්න නූතන සමාජයේ මේ ඒක වෙන දෙයක්. ඒකයි මම කියන්නේ.
ගරු මන්ත්‍රීතුමා
මට මේ ප්‍රශ්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා දැන් අපේ රටේ මිනිස්සු 40,000 අමානුෂික ලෙස ඝාතනය කළයි කියලා මේ මව්බිමට විරුද්ධව තියෙන චෝදනාවට අපේ නෙස්බි සාමිවරයා මේ කරලා තියෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශය ගැන ඔබතුමා මේ වගේ දහසරයක් මැදිහත් වෙලා කතා කරන්න එපා. ජිනීවවල ඔය මගේ විනාන
හරි නෑ ඒ නේස්පි සාම්බරය කරලා තියෙන ප්‍රකාශය ඉතාමත්ම වැදගත්. ඒ සම්බන්ධයෙන් ගරු විදේශ ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා ඒ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. අපි ඒක අවස්ථා ආනුකූලව ප්‍රයෝජනයට ගන්නවා කියලා විදේශ ඇමතුමා කියලා තියෙනවා. එතකොට අපි මොකක් සම්බන්ධයෙන්ද කතා කරන්නේ? යුනිවර්සල් පීරියෝඩික් රිවිව් එකේ මේක නැහැ. නමුත් අපේ ජිනීවා ඒ සාකච්ඡාවේදී ඔහු කියලා තියෙන දේ වැදගත්. ඒ අවස්ථාවේදී අවස්ථානුකූලව අපි රජය ඒක පාවිච්චි කරනවා. බොහොම ස්තුතියි.
හරි ජිනීවා ගිවිසුමේ තියෙන ඒවා ටික ඔක්කොම එළිදරව් වෙයින් ඉදිරියට මම මේ කතාව අවසන් කරන්න ගරු කතානායකතුමනි අපි ඒක තමයි ඒ විනාඩි දෙක තුන මේ කරන්න හදන්නේ. මේ බාධා කරන්න එපා. මේ විනාඩි දෙකේ අපි පසුගිය කාලෙදී ඔබතුමාට බාර දුන්නා හිටපු මුදල් අමාත්‍යවරයා 2015 2016 2017 සම්බන්ධයෙන් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ වගකීමක් නැහැ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවටත් රටටත් වගකීම තියෙන හිටපු මුදල් අමාත්‍යවරයා වන රවී කණ්වානායක මැතිතුමාගේ. එතුමා සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනා කීපයක් බාර දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව නොමග යවන අවස්ථාවේ බාර දුන්න විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂයේ පමණයි බාර දුන්නේ. එය ඔබතුමා විවාදයට ගත්තේ නැහැ. ඊට පස්සේ දෙවැනි විශ්වාස භංගයේ බාර දීලා තිබෙන විට අවශ්‍ය මේ විශ්වාස භංගයේ පරාද වෙන නිසා එතුමා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා. ඒ විශ්වාස භංගය කොහෙවත් නැහැ. ඔබතුමා ළඟ පමණයි තියෙන්නේ. ඒ නිසා මම ඒකාබද්ධ විපක්ෂයේ අස්සම් කරලා බාර දුන්න එකී විශ්වාස භංගය මතු පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා සභාගත කරලා තියෙනවා මේ ඇයි එහෙම විශ්වාස භංගයක් ඒක අබද්ද විපක්ෂයේ බාර දුන්නේ කියලා. ඊළඟ ඇන්සර් කරනවා. ඊළඟට ගරු කතානායකතුමනි අපි ඔබතුමත් එකඟ වෙයි මේ රටට වැඩ කරපු රටේ දියුණුවට අත දුන්න රාජ්‍ය සේවකයෝ පුද්ගලිකාංශයේ අය ව්‍යාපාරික ප්‍රජාවේ අයගේ පරිගැනීම දැන්වත් නවත්තන්න. මක්නිසාද යත් විනාඩියකින් අවසන් කරනවා. දැන් බිලියන 6.7කට රක්ෂණ සංස්ථාව විකුණලා තිබුණ එක 2009 ජූනි මාසයේ 4 වෙනිදා ගත්තේ. අවුරුදු 5ක් අවසානයේදී මේකේ ලාභය බිලියන 67යි. බද්දට පස්සේ ලාභය බිලියන 47යි. බිලියන 75ක් වෙච්ච රක්ෂණයේ වත්කම බිලියන 160ට වැඩි කළා. මේ අධ්‍යක්ෂකවරු ලිට්‍රෝ ගෑස් සමාගම සෙල් සමාගමෙන් ගත්තේ බිලියන 6.9ක් ගෙවලා. අවුරුදු 5ේ ලාභයේ බිලියන 21යි. මේ රාජ්‍ය දේපොළ පුද්ගලීකරණය කරන්නේ නැතුව ආපහු පවරගන ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ලේකම්වරයා වීම නිසා මේ සභාපති ධූරයේ දරපු ගාමිණී සෙන්රත්ව අරගෙන පොදු දේපොළ යටතේ අද මේ කරා. ඒ නිසා මම කියන්නේ මේ මං
සංගතනේ
ගරු සභාපතිතුමනි මේ ප්‍රකාශය ඉතරක් 1991 සැප්තැම්බර් 25 වෙනිදා මීට අවුරුදු 26කට පෙර ගරු ලලිත ඇතුළත්මුදලි ඇමෙත්තුමා මහා විනාශයක් වෙන්න කලින් මමත් දිනේෂ් ගුණවර්ධන ඇමෙත්තුමත් ලක්ෂ්මන් කිරියල් ඇමෙත්තුමත් මංගල සමරවීර ඇමෙත්තුමත් අහගෙන ඉඳද්දි මේ ප්‍රකාශය කළා.
මම ඒක සභාගත කරන කොච්චර යනවද මිනිත්තු භාගයක්
නෑ මිනිත්තු භාගයයි. අප දියත් කළ මේ අරගලයේ ඉතා දීර්ඝුවක් විය හැකිය. අප කාලය තුල අපට ගැරවුම් වලටත් කටුකූත් අශීලවුත් පාරදීන් වලටත් ලක්වීමට සිදුවිය හැකිය. අසත්‍යන්නා කරුණු විකෘති කිරීම වැනි ආයුධ අපට විරුද්ධව පාවිච්චි කරන අවි ගබඩාවේ තිබිය හැකිය. අපි දැනටමත් ඒවා රස බලා ඇත්තෙමු. එසේ වුවත් අපේ පැත්තෙන් අපේ කටයුතු වලදී ධම්මපදයට ඇතුළත් වන බුදුන් වහන්සේගේ අමතක කළ නොහැකි උපදේශකයක් විසින් අප මෙහෙවනු ලබන ඇති බව ඔබට සාතික කොට කිව හැකිය. මෘදු බවින් කෝපය ජයගත හැකිය. නිර්ලෝභී භාවයෙන් ලෝභය ජයගත හැකිය. සත්‍යයෙන් මායාව ජයගත හැකිය. සත්‍යයම කතා කරන්න. ඔබට දීමට හැකි හැම දෙයක්ම දෙන්න. කිසි විටකත් කෝප නොවන්න. ස්තුති ලලිත කුලතුමනි.
ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා.
ස්තුති. කතානායකතුමනි, පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ මාසය තුලදී මන්ත්‍රීවරු ඉදිරිපත් කරලා තියෙන අදහස් පිළිබඳව. ඒ වගේම හැම විවාදයකම වගේ සමහර අය කරුණු විවෘත කරලා ඉදිරිපත් කළා. එතකොට ළඟදී පවත්වන්න යන ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දයෙන් පස්සේ සමහර වෙලාවට අපිට ගිහිල්ලා ටියුෂන් පන්තිවල උගන්වන්නත් වෙයිද මන් දන්නේ නැහැ. නමුත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මුදල් ආමාත්‍ය අංශයේ නිලධාරීන්ට ආචාර්ය සමරතුංග ඇතුළුව ලේකම්තුමා ඇතුළුව ඒ වගේම නියෝජ්‍ය ලේකම් තුමන්ලාටත් තුමියටත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් ඒ වගේම මුදල් ආමාත්‍ය අංශයේ අපට උපදෙස් දුන්න උපදේශක මණ්ඩලවලට ඒ සියලු දෙනාටම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. කතානායකතුමනි, එදා වෙනසකට තමයි ඡන්දය ලබා දුන්නේ මේ රටේ ජනතාව. ඒ කියන්නේ ඒකාධිපති ක්‍රමය වෙනස් කරන්න දූෂණයට එරෙහිව තමයි ලබා දුන්නේ. අපි මේ අයවැයෙන් මංගල සමරවීර මුදල් ඇමතිතුමා මේ අයවැයෙන් ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ රටට අපි එදා පොරොන්දුවක් වුණා. ඒ මැතිවරණ පොරොන්දු, ඒ ආර්ථික පොරොන්දු විශේෂයෙන්ම ඉෂ්ට කරන්න තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. මම නැවතත් කියන ඔහුගේ කතාවේ ඔහු මුලින්ම කිව්වා මාළුවෙක් වෙනුවට බිලි පිත්තක් දෙන අයවැයක් කියලා සඳහන් කළා. සාමාන්‍යයෙන් අයවැයක් අපි සීමා කරනවා ජනතාවට ලැබෙන සහන මොනවාද කියලා. සහන කියන වචනේ පාවිච්චි කරපුවාම අද දවස ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ අයවැයෙන් කතා කරන්නේ අද දවස ගැන පමණක් නොවේ, හෙට දවස ගැන කතා කරනවා. ඒ නිසා තමයි අයවැයට ප්‍රථමයෙන් කුඩා ව්‍යාපාරිකයන් ගැන හිතලා සිංගල් කැබ් එකේ ඩීමෝ බට්ටගේ මිල ලක්ෂ 3කින් අපි අඩු කළා. කුඩා ව්‍යාපාරිකයව ශක්තිමත් කරන්න, මේ ආර්ථිකය ගොඩනගන්න. ඒ වගේම අපි ඒ බද්දක් තිබුණා, මොබයිල් ලෙවි එකක් තිබුණා, ඒක අපි අයින් කළා. මොකද අපි පිළිගන්නවා අධිවේගී මාර්ගය වගේම අන්තර්ජාලය නැත්තම් ඒ ඩේටා මාර්ගය වැදගත් කියලා, විශේෂයෙන්ම මේ රටේ තරුණ පිරිස්වලට. අපි අයවැයට ප්‍රථමයෙන් බඩු මිල අඩු කරන්න ක්‍රියා කළා. අපි දන්නවා පොල්වල මිල වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා හාල්වල මිල වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා ඒක වැඩි වෙලා තියෙන විශේෂයෙන්ම මේ රටේ ජල ගැලීම් තිබුණා. නියඟයක් තිබිලා තියෙනවා. දිස්ත්‍රික්ක 20කට විතර නියඟේ බලපාලා තියෙනවා. ඒ නිසා ඒ කුෂි කර්මයේ ඵලදායිතාවය පහළ බහැලා තිනවා. එතකොට මිල ඉහළට යනවා, ඉබේටම ඉහළට යනවා. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් අපි කරලා තිනවා. අපි බොම්බයි ලුණු වල තියෙන බදු රුපියල් 39කින් අඩු කළා. ඒ වගේම අර්ථාපල් වල බදු රුපියල් 39කින් අඩු කළා. පරිප්පු වල බදු රුපියල් 25කින් අඩු කළා. කරවල අපි අඩු කළා රුපියල් 50කින් අපි අඩු කළා. ඒ වගේම පොල් තෙල් වල මිල, එළවලු තෙල් වල මිල අපි අඩු කළා. ඇයි අපි සංවේදී මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් අපි මේ අයවැයට ප්‍රථමයෙන් වුණත් ක්‍රියා කළ යුතුයි කියන එක බඩු මිල පාලනය කරන්න. අපි පිළිගන්නව අඩුපාඩු තියෙනවා කියලා. නමුත් අපි ක්‍රියා කරනවා වැඩියෙන් හාල් මේ රට ආනයනය කරන්න. ආනයනය කරලා ළඟදීම හාල් මිල තවත් පහලට බස්වන්න අපේ රජයේ ක්‍රියාත්මක කරගෙන යනවා. කතානායකතුමනි, මේ අයවැයෙන් අපි කිව්වා වගේ මාළුවා නෙමෙයි බිලිපිත්ත වාතාවරණයක් හැදුවා. නීල හරිත ආර්ථිකයක් හදන්න තමයි මේ අයවැය. නීල හරිත ආර්ථිකයක්, ඒ වගේම පරිසර හිතකාමී ආර්ථිකයක් හදන්න. ඒකට නොයෙකුත් යෝජනා මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා රක්ෂණ ක්‍රම ඉදිරිපත් කළා. ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන්ම කෘෂිකර්මයේදී සිටින අයට රක්ෂණ ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා. පාසල් සිසුන්ට රක්ෂණ ක්‍රමයක් මේ සතියේදී රට හරහම පාසල් 9500කම ඒක අපි දියත් කළා. එකවර දියත් කළා මේ සතියෙම. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යයන්ට රක්ෂණ ක්‍රම දියත් කළා. අපි පිළිගන්නවා අපේ වැදගත්ම දායද ඇවිල්ලා අපේ දරුවන් තරුණ පරපුරයි. ඒ තරුණ පරපුර වෙනුවෙන් අපි වැඩි කරලා තිනවා. අපේ වියදම වැඩි කරලා තිනවා. අපි අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට, නිපුණතා සංවර්ධනයට, වෘත්තීය පුහුණුවට 2014 මේ රජය වෙන් කරලා තිබුණේ දළදේශීය නිෂ්පාදනයෙන් 1.99. අපි ඒක 2.37 දක්වා වැඩි කරලා තිනවා. ඒක මධ්‍යම රජයයි, ඒ වගේම පළාත් සභා හරහා වියදම් කරන ප්‍රමාණය ගැන මම කතා කළේ. දෙකම එකතු කළොත් අපි ඒක වැඩි කරලා තියෙන 1.99 ඉඳලා 2.37 වෙනකන්. ඇයි? අපි ශිෂ්‍යයට මුල් තැන දෙනවා. සෑම දරුවෙකුටම අපි බලාපොරොත්තු වෙනවා උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න. අපි ලැහැස්සි නැහැ රජයක් හැටියට අපේ සේවකයන්ව වහල් සේවයකට මැද පෙරදිගට යවන්න. අපි ලෑස්ති නැහැ ඒක කරන්න. අපිට ඕනේ මේක වෙනස් කරන්නයි අපිට අවශ්‍ය. ඒ නිසා සෑම දරුවෙකුට උසස් අධ්‍යාපනයක් දුන්නොත් සමහර අය සාමාන්‍ය පෙළ ඊර්වාසි උසස් පෙළ හරහා විශ්වවිද්‍යාලයට යයි. ඒක බොහොම සුළු පිරිසක් පමණයි. නමුත් අනිත් අයට උසස් අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒ නිසා වෘත්තිමය අධ්‍යාපනයක්, තාක්ෂණික අධ්‍යාපනයක්, තොරතුරු තාක්ෂණික අධ්‍යාපනයක්, ඉංජිනේරු අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕනේ. ඒකට අපි මුදල් වෙන් කරලා තිනවා. මේ අයවැය හරහා මුදල් වෙන් කරලා තිනවා. ක්‍රමයෙන් මේ අධ්‍යාපනයේ සඳහා දළදේශීය නිෂ්පාදනයෙන් 3% දක්වා ගෙන යන්න අපි වෑයම් කරනවා. විශාල ණය කන්දරාවක් තිබුණත් මේ ණය මේ ලබන වසර තුනේ ගෙවන්න සිදු වුණත් අපි වෑයම් කරනවා මේක හෙමින් මේක දියුණු කරන්න. ඒ වගේම රැකියාවල් ගැන කතා කරනවා. අපිට පහසුම දේ මේ වගේ විශේෂයෙන්ම මැතිවරණයකට මුහුණ දෙන අවස්ථාවේදී රජයේ රැකියාවල් වැඩි කරන්න තමයි පහසුම දේ. පසුගිය රජයේ රැකියාවල් වැඩි කළා, දෙගුණයක් විතර කළා රජයේ රැකියාවලේ අවුරුදු 10 කාලය තුලදී. අපි ඒක කරන්න ලෑස්ති නැහැ. අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රටේ පොදු ජනතාවගේ යහපත සඳහායි. නමුත් අපි ඒ වගේ දේවල් කළේ නැහැ. ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 90 ඒ අයගේ ලේඛන 90 2015 ඉඳලා රැකියාවල් ලක්ෂ 3ක් නිෂ්පාදනය වෙලා තියෙනවා. නැත්නම් උත්පාදනය වෙලා තියෙනවා. ආර්ථිකයේ උත්පාදනය වෙලා තියෙනවා. මේවා සැබෑ රැකියාවල්. නිෂ්පාදනයට සම්බන්ධ සේවාවන් වලට සම්බන්ධ රැකියාවල් මේ රටේ නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් මේ අපි ගමනක් යන්නේ. මේ ගමනේ තව අතිවාරමක් අපි දාගත්තා මේ අයවැය හරහා. පසුගිය කලක වගේ නෙමෙයි. දැන් අයවැය ඉදිරිපත් කරපුවාම මේක පාර්ලිමේන්තුවට වග කියන්නට ඕනේ. ආංශික අධීක්ෂණ කාර්ග සභාවල් වලට වග කියන්න ඕනේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අලුත් කාර්ග සභාවක් පිහිටුවා. මුදල් කමිටි ඔන් පබ්ලික් ෆයිනෑන්ස් කියලා කාර්ග සභාවක් පිහිටුවා. ඒකෙන් උත් මේක අධීක්ෂණය කරන්නට පුළුවන්. පසුගිය කාලය වගේ නෙමෙයි දැන් රජයක් තියෙනවා. පාර්ලිමේන්තුවට එදාට වැඩි අද වග කියන රජයක් තියෙනවා. කථානායක තුමෙනි පසුගිය කාලයේදී ජනාධිපතිවරු මුදල් අමාත්‍යංශය තමුන් යටතට ගත්තා. නමුත් නව ජනාධිපතිතුමා එහෙම එකක් කරලා නැහැ. නව ජනාධිපතිතුමා ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා. නමුත් ඇමති කෙනෙකුට බලපෑමක් කරන්නේ නැහැ. මගේ අදහස මේ ක්‍රියා කරන්න ඕනේ කියලා. ආර්ථිකයට ආපුහම සමහරලාට අදහස් දෙක තුනක් තියෙන්නට පුළුවන්. එක අදහසයි තෝරගන්නට පුළුවන්. ඉතින් ඇමතිවරුන්ට නිදහස දීලා තියෙනවා හරි දේ කරන්න, හරි අදහස තෝරගන්න. පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂ කාලයේදී එදා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශ පමණක් නෙමෙයි ඔහුගේ අතට ගත්තේ. ඔහු ආරක්ෂක අමාත්‍යංශය තිබුණා, මුදල් අමාත්‍යංශය තිබුණා, නාගරික සංවර්ධන අමාත්‍යංශය තිබුණා. ඒ වගේම නාවික හා මහමාර්ග අමාත්‍යංශය ජනාධිපතිතුමාගේ අතේ තිබුණේ. අයවැයෙන් තුනෙන් දෙකකට වැඩිය අයවැයෙන් වෙන් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය අනුවයි. අද ඒක අපි වෙනස් කරලා තියෙනවා. අද පාර්ලිමේන්තුවට වග කියන, එදාට වැඩිය වග කියන, ජනතාවට වග කියන රජයක් අපි ඇති කරලා තියෙනවා. ඒක අපි මෙත මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි. කථානායක තුමෙනි මේ රටේ තියෙන විශාලම ප්‍රශ්නයක් ඇවිල්ලා කථානායක තුමෙනි, දූෂණය පිළිබඳව තියෙන ප්‍රශ්නයයි. මට කථානායක තුමෙනි යන තැන මිනිස්සු කියනවා බලන්න මේ රටේ තියෙන දූෂණය කොහොමද මේ දූෂණය අවම කරන්නේ කියලා. අද ඉට්ස් ඇන්ටි කරප්ෂන් ඩේ, ඉන්ටර්නැෂනල් ඇන්ටි කරප්ෂන් ඩේ, ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අද වෙනවා. අපි මේ දූෂණය අවම කරන්නට ඕනේ කථානායක තුමෙනි. මම මේ දූෂණය හැමතැනම තියෙන නිසා එක ගැන කතා කරන්න වෙලා නැති නිසා මම එක උදාහරණයක් පමණක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා කෙරවල පිටියේ තර්මල් විදුලි බලාගාරයක් ඇති කළා. ඒ විදුලි බලාගාරයේ වෙස්කෝස් සමාගමට බාර දුන්නා කථානායක තුමෙනි. එතකොට මේ මේ මෙතන කළේ එක එක ක්‍රම විදි වලින් අයිතිය ස්වල්ප දෙනෙකුට වැඩියෙන් ලැබෙන ආකාරයට තමයි මේක හදාගත්තේ. මේවට අපි අද කියනවා PPP කියලා කියනවා, පබ්ලික් ප්‍රයිවට් එන්ටර්ප්‍රයිස් කියලා කියනවා. ඒ කියන්නේ පුද්ගලික අංශයයි රාජ්‍ය අංශයයි එකතු කරලා කරන ව්‍යාපාර කියලා. මේ ලෝකෙ වටේම සිදු වෙනවා.
කථානායකතුමා මුලාසට පැමිණියත්
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතකොට මේ මම කතා කරන්න පටන් ගත්ත මේ කෙරවෙල් පිටියත් කෙරවල පිටිය තර්මල් විදුලි බලාගාරය ගැනයි. එතකොට මේ අපි අනාගතයේදීත් මේ PPP කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. මේකෙන් ගුණේ අවදානම රජයට දැම්මා, ලාභය පුද්ගලිකංශයට නැත්නම් පුද්ගලයන්ට ලබා ගත්තා. මේක දිහා බලපුවාම ණයවල අවධානය තියෙන්නේ රජයට තියෙන්නේ. රජය තමයි ඒ ණයවලට වග කියන්නට ඕනේ. ඉන්ධන මිලවල අවධානම තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. එතකොට විදේශ විනිමය අනුපාතයට, එක්ස්චේන්ජ් රේටයකට ඒ අවධානම තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. ඉල්ලුම ඩිමාන්ඩ් ෆෝකාස්ටිං වලට අවධානම තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. ඒ වගේම ඉන්ධන සැපයීමේ අවධානම තියෙන්නේ ඒ ලංකා ඛනිජ සෙල් සංස්ථාවට හා ලංකා විදුලි බල මණ්ඩලයට. එතකොට ඒ පුද්ගලික සමාගමට තියෙන්නේ ඉඳි කිරීම හා ක්‍රියාත් කිරීමේ අවධානම පමණයි. ඉතින් කථානායකතුමනි, මම මේක කියන්න හේතු ඇවිල්ලා මේ වගේ දේවල් දිහා බලනකොට 2007 පසුගිය රජය මේ වගේ කොන්ත්‍රාත්තු වලට ඇතුළු වුණා. ඇතුළු වෙලා අපි දන්නවා හදිස්සියක් තියෙනකොට හදිසි ක්‍රමයෙන් එමර්ජන්සි පවර් කියලා අපි විදුලිය ලබා ගන්නට ඕනේ. නමුත් ඒ එමර්ජන්සි පවර් වලින් ලබා ගන්න විදුලියට ගෙවන මිලට වැඩිය මේ වගේ කොන්ත්‍රාත්තු වලින් අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා. අපි බැලුවොත් මේ කම්පැනියට දීලා තියෙන ණය බැලුවොත් NSB එක හරහා දීලා තියෙනවා බිලියන 3ක් විතර දීලා තියෙනවා. ඒ වගේම සේවා නියුක්තිය භාරකාරක අරමුදල හරහත් බිලියන 3ක් විතර අපි ණය දීලා තියෙනවා. එතකොට හැබැයි ලාභය දිහා බලනකොට ඒ ලාභය රජයට එන්නේ නැහැ, විදුලි බල මණ්ඩලයටවත් එන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ බුදුරුවන් මණ්ඩලයේ නාමයෙන් විදුලි බල මණ්ඩලයට අහිතකර ක්‍රියාවලිය තීරණවල තමයි යෙදී සිටින්නේ. ඉතින් මේ දූෂණය කියන එක ඇහැට පේන විදියට නෙමෙයි ඊට වැඩිය බොහොම ගැඹුරින් සිදුවෙගෙන යන එකක් කියලා කියන්න ඕනේ. මේ රටේ ආර්ථික වර්ධනයට තියෙන විශාලම බාධකයක් ඇවිල්ලා අපිට මේ විදුලි බලය ලබා ගැනීමේ ගෙවන්න තියෙන මිල පිළිබඳවයි. ඒ නිසා තමයි ආයෝජකයා මේ රටට එන්න පසුගාමි වන්නේ. ඒ නිසා මේක විශාල බාධකයක්. මේ දශක දෙක තුනදී තිබුණ රජයන් ඒ වගේම නිලධාරීන් වෘත්තීය වේදීන් මේකට වග කියන්න ඕනේ. මේකෙන් අලාභය තියෙන්නේ මේ රටේ පොදු ජනතාවට තමයි අලාභය තියෙන්නේ. ආර්ථිකය හැමින් වර්ධනය වෙනකොට ආයෝජනය නැතිකොට රැකියාවල් නිෂ්පාදනය නොවනකොට ආදායම කතර නොලැබෙනකොට ඒ ආගේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් දී ගන්න බැරි වෙනවා. ඉතින් කථානායකතුමනි අපි මේක වෙනස් කරන්නට ඕනේ. අද අපි සාකච්ඡා කරනවා LNG ටර්මිනල් එක ගැන. විශාල ප්‍රමාදයක් තියෙනවා. මං හිතන්නේ මේවා රොකට් සයන්ස් නෙමෙයි. හුඟක් වෙලාවට මේ රටේ වෘත්තීය වේදීන් මේවා සංකීර්ණ කරලා පෙන්වන්න හදනවා. මේවා සංකීර්ණ කරන්න අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍යයෙන් වෙනත් රටවල් වල දිහා බලලා අපිට පැහැදිලි ලෙස තීරණ ගන්න පුළුවන්. මේවා ප්‍රමාද කිරීමෙන් මේ රටේ ජනතාවට අපි කරන බොහෝ විශාල අසාධාරණයක් කියන එක කථානායකතුමනි මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. Mr. Speaker, Mr. Deputy Speaker, Honorable Members of the House, now I come to a very crucial segment of my address. Today, in addition to being the last day of the third reading of the budget debate, it is also Anti-Corruption Day. It is not only relevant, it is incumbent on us that each and every member of this assembly decides on the course of our nation, and therefore we must influence the course of our nation. Corruption is the very sense of the word has been eating into the fabric of governing our institutions. It has gone deep into the soul of our administrative machinery. In fact, it is impossible to differentiate between a corrupt practice and the usual government business transaction. It's become corruption has become a way of our culture. It's become part of our culture, a culture that has replaced the lofty ideals of the nation once held with pride without prejudice. In such a corruption background, the government that came into power in 2015 is bogged down by the vagaries of politics and corrupt practices because we inherited an extremely corrupt system. That's a system that we inherited, a system that was made a tool by the practitioners of these corrupt practices. Those who held political power made every attempt to turn this into a bottomless pit from which they could steal and plunder the country. This culture needs to be rejected. It needs to be dispensed with. Allow me to illustrate this very quickly, how the corrupt system works. If a peon in the private sector is taking a bribe to facilitate an occasion to meet his boss, the peon will be fired on the spot. If a driver in the private sector is caught taking a santosam in order to gain some inroads in what was exchanged between his boss and another executive, that driver will be dismissed immediately. If an executive is caught taking a bribe from a contractor to facilitate the offer of a job to a contractor, that executive will be fired. And why will it be done? Because the private sector company is answerable to its shareholders. Who are we answerable to? I saw a campaign saying, Ape salli, kaatada api waga kiyanna tone, pudgalika ayatane kodaskaruwata waga kiyana atharedi, api waga kiyanna tone, me rate puravesiyata, apita chande dena janathawata, every voter in this country, every citizen in this country is a shareholder in the institution of government. We are all accountable to our shareholders, and in that act of being answerable and accountable, we should hold our responsibility seriously. I cannot overstate the significance of this responsibility. No member of this house, whether the prime minister or member of the cabinet, state minister or junior minister, or just an ordinary member of parliament on both sides of the aisle, should be spared this responsibility. Even if His Excellency the President is not spared of this notion of accountability and answerability. There is where the ultimate responsibility lies. A culture that has embraced and then desecrated our day-to-day lives. How can we achieve a better system in the absence of any statute and legislation? The Honorable Speaker and Honorable Deputy Speaker, Honorable Members of Parliament, we must enforce at least the code of conduct that is applicable to all of us in this assembly. We must adopt the code of conduct. Our shareholders are watching us. They are sick of the prolongation of a corrupt system. They are disaffected by the blatant abuse of power by politicians to such an extent, with every practice of governance hinged on this exercise. Isn't it disgusting spectacle that we are all being looked upon as a sept of corrupt, greedy merchants because of the behavior of few. Swalpa denek horakan karana nisa, swalpa denek dushane edi sitena nisa, api siyalu denama janathawa api diha balagena inne, api siyalu denama dushitiyo hetiyatai, horu hetiyatai, wanchakaryan hetiyatai, me swalpa dena nisa. Itin kathanayaka thumeni, meka api wenas kala yute. How can we be more sincere and forthright in our exercise of power? It is not a difficult task. It is not a monumental mountain to climb, but it is certainly a long journey. What is looming is not just the collapse of the system, but is looming is the ripping away of the fabric of our society. And I'm going to conclude now. We have tabled a code of conduct on the 8th of August this year, but it's yet to be passed. I know our Prime Minister will take the leadership in seeing the code of conduct enforced for all our ministers, our state ministers, our deputy ministers, and the members of Parliament. We will do it for our beloved party, the United National Party too. It could be a beginning on this day of anti-corruption. Let us be an example. Let us show the masses whose interest is in this is in their own welfare. They want their children to be admitted to better schools without giving a bribe to politicos. They want to get their transfers effected without passing a buck into the hands of politicians and their henchmen. They want their land disputes settled without oiling the palms of local politicians and secretaries. It is an ugly picture. This is the picture we want to change. This should be our legacy. This is not the legacy we want. We want a better legacy. The people rejected a corrupt system in 2015. They said no to corruption. They said no to nepotism. Dushanayatai, Paulwadayatai, Erehivatamai, Dadas Pahalavedi, Janatav Nagi Sirala, Chande Dune, Dushanayata, Paulwadayata, Thidatyanai, Namut Samaharunta, Tavamateka, Amatakai, Samaharunta, Tavamat, Dushanen, Paulwaden, Galavenet, Beha, Enisatamai, Merate, Deshapal, Sanskriti, Vilatiana, Lokuma, Abiyogaya. Corruption should not be looked at only through the prism of financial corruption. Innocent men and women were being abducted in white vans in corruption of political power, killing innocent protesters in the corruption of political power, eliminating the term limits of tenure of office by manufactured two-thirds majority is also a corruption of power. Sending home the then Chief Justice without any plausible cause is a corruption of political power. Having rejected all this corruption, we have now arrived at a decisive juncture. We cannot go back. We must go forward. We must satisfy the needs of the people. Mr. Speaker, this is the responsibility of all the members of this August Assembly. Thank you.